Honorable Udaya Gamman Pillai, you have 10 minutes.
Mulasanaruda Mantritumani, Sri Lanka Itihase, Harum Lakshak Santuhan Kala, Kotitrastavade Paraje Kala Dinaya, Ranaviru Dinaye, Tavat Harum Lakshak Santuhan Karana, Vivadayakata Sambandha Vimata Lavima, Bhagyayak Lesa Salakanawa. Sri Lankawa Corona Vasangateta Goduruvi Sitina Me Samaye Paraya Nagare Pilibanda Vivade Pavatvima Asobana Kriyawak Vidiyata Api Dakka Vipakshayen Chodanawak Naganawa. Corona Mardanayata Aanduwata Athyawashyama De Tamai Videsha Vinimaya. Antigen Kit Ekey Indan PCR Yantraye Indan Gilangrata E Wagema Dadi Satkara Ekakawala Upanga Me Siyallama Api Genne Pitaratin. Wedi oni nae pratishakti karana enna tapi yenne pitratin gilan ratayata one indana tik genne pitratin rowalata viduliya laba denna awashya karana indana tik genne pitratin nisa videsha vinimaya anupathaya corona mardane pilivanda riju sambandhayak tiyeno dan api dollar eta rupiyal 200k pamana gewano me rupiyal 200 wenuwata apata videsha vinimaya rata athulata galaayeme hingathaway nisa Rupial desiya panahak gewanda sidu unoth corona mardana kriyawaliyata e dadi lesa balapamak ella wenawa anna e nisa tamai corona arbude meda waraya nagara vyapruthiye pilibanda me panata parliamentu vivadaya karannata aanduwa thirney karanne corona kiyala aanduwa me sangwardhana weda nathara kara nan pasugiya maasa 15tama rate kisima sangwardhanayak siddha wenne ne හැබැයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොරෝනා වසංගතයේ ලංකාවට පැමිණෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබුණේ ඒ අවස්ථාවේ දැන් මේ විපක්ෂය එදා කිව්වේ කොරෝනා වසංගතය නිසා වහම පාර්ලිමේන්තුව කැඳවන්න එදා මෙතුමන්ලට බහුතර බලය අද බහුතර බලය අපිට කොරෝනා නිසා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කොරෝනා තිබියදී Parliament to Bautare Wountanang, Parliament to Kandavima Hondai, Corona Tibiedi, Parliament to Bale Apitanang, Parliament to Kandavima Hondane, make a debiti Katavak Neved, Mulasanaru, the Mantri to Mani. Eva Gamer, May Panata Pilibanda, Sestadikarna Mateanua, Panata Avasia, Sestadikarne, Yojana Kalatina, Sanso, the Nasial Krama, May Panata. සම්මතක සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන් ය කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්ණය කළා තිබෙනවා. එහෙමනම් මේ පනතේ තියෙන සංකල්ප කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ. පටහැනි වෙලා තියෙන්නේ කෙටුම්පත් කර තිබුණු ආකාරය. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් උනේ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඒ නිසා අද අපි ආණ්ඩුවක් ඉදිරියට තීරණය කළා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ සියලුම සංශෝධන බාර ගන්න ඒ නිසාම අපිට පුළුවන් වෙනවා සරල බෞතරයකින් මේ පනත සම්මත කරගන්න. අපි දැක්ක පෞගේ කාලේ විපක්ෂයේ චෝදනා නගනවා වරාය නගරය කළු සල්ලි සුදු කරන මුදල් විසුද්ධිකරණයේ තිප්පලක් වෙනවා වරාය නගරයේ චීන කොලනියක් වෙනවා වරාය නගරයේ වෙනම රටක් වෙනවා යනාදි වශයෙන් ලතෝනි නගනවා. අපි එදා විපක්ෂයට අභියෝගයක් කළා පනතේ කුමන වගන්තියෙන්ද මේක චීන කොලනියක් වෙන්නේ මේක වෙනම රටක් වෙන්නේ මේක කළු සල්ලි සුදු කරන තිප්පලක් වෙන්නේ කියලා කරුණාකරලා අපිට කියන්න කියලා තාම නම් කියා ගන්න බැරි වුණා. අඩුම ගානේ මේ විවාදයේ තුලදීවත් මේ පනතේ කුමන වගන්ති වලින් එවැනි දෙයක් රටට විය හැකිදයි කියන එක විපක්ෂයේ පෙන්නාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි වරාය නගරයේ සැකසීමෙන් ලංකාවට ලැබෙන වාසි මොනවාද කියන එක විපක්ෂයේ ප්‍රශ්න කරනවා. ඔන්නේ නම් අහගන්න මෙන්න ලැයිස්තුව. වාසි අංක 1 ලංකාවේ සුවිශේෂී පිහිටීම අනුව ආසියාවේ මූල්‍ය කේන්දරයේ වීතු තිබුණේ ලංකාවයි. ලංකාව පිහිටීමේ සුවිශේෂී වාසිය උකහා ගැනීමට අසමත් වුණු නිසා තමයි ලංකාවේ දෙපැත්තෙන් ඩුබායි සහ සිංගප්පූරු යනුවෙන් විකල්ප මූල්‍ය කේන්ද්‍ර දෙකක් බිහි වුණේ. මේ වරාය නගරේ ආසියාවේ මූල්‍ය කේන්ද්‍රය බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ ගමන යළි ආරම්භ කරන්න හැකිවීම තමයි මේ ව්‍යාපෘතියේ තියෙන ලොකුම වාසිය විදිහට මම දකින්නේ. දෙවෙනි කාරණය වාසිය අංක දෙක. ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකා භූමිය මූදට සේදී සේදී ගියා මිස කවදාකවත් ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි වුණේ නැහැ. නමුත් මේ ව්‍යාපෘතිය නිසා භූමි ප්‍රමාණය අක්කර 273කින් මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අක්කර 273කින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ භූමි භාගය වැඩි වෙනවා. ඒ වගේම වාසිය අංක 3 රුපියල ස්ථාවර කරන්න නම් විදේශ විනිමය අනුපාතය ස්ථාවර කරන්න නම් අපේ රටේ විදේශීය ආයෝජන ගලාගෙන එන්න ඕනි. මේ ව්‍යාපෘතිය නිසා දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ඩොලර් මිලියන 1400ක් අපේ රට තුළට ගලාගෙන ඇවිත් තිබෙනවා. ඒ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වඩා වැඩි ප්‍රමාණයක් කියන එක අපි සිහිපත් කරන්න ඕනි. වාසිය අංක 4 මේ ව්‍යාපෘතිය හරහා ඩොලර් බිලියන 15ක ආයෝජනයක් විදේශ ආයෝජකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඩොලර් බිලියන 15ක් අපේ රටට එන විට ඩොලරයට ගෙවන රුපියල් ගන්න අඩු වෙනවා, විදේශ විනිමය අනුපාතය ස්ථාවර වෙනවා, ආනයන වියදම අඩු වෙනවා, පිට රටින් එන බඩුවලට ගෙවන මිල අඩු වීම නිසා ජීවන වියදම අඩුවීමේ ප්‍රතිලාභය මේ රටේ සෑම පුරවැසියෙකුටම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පස් වාසිය අංක 5 මේ ව්‍යාපෘතියේ අක්කර 155ක් ලංකා ආණ්ඩුවට කැමති ආකාරයට බදු දී ගැනීම සඳහා වෙන් කර තිබෙනවා. ලංකාවේ හදවත වෙන කොළඹ නගරයෙන් අක්කර 155ක් බදු දීමට හැකි වෙනවා කියන්නේ දැවැන්ත ආදායමක් උපය ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වාසිය අංක 6 වෘත්තීය හා තාක්ෂණික වේදීන්ට ඉහළ ප්‍රමුඛ රැකියා අවස්ථා 80,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මේ ව්‍යාපෘති හරහා බිහිවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ලංකාවේ ඉඳන්ම ඩොලර් වලින් වැටුප් ලබන මහා ශ්‍රම හමුදාවක් මේ ව්‍යාපෘති හරහා බිහි වෙනවා. වාසිය අංක 7 මෙම නගරයට සේවා සැපීමෙන් විශාල ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, නඩත්තු සේවා, සනීපාරක්ෂක සේවා, ආහාර, ලිපි ද්‍රව්‍ය මේ සියල්ල සැපයීමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ඉතින් මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ වාසි සියල්ල තිබියදී විපක්ෂයේ මේට විරුද්ධ වෙන අතරේ මේ විපක්ෂයේම 1978දී සුදු පාවඩ එළලා සාදුකාර දීගෙන වඩම්මගෙන ආවා 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත. ඒ පනතේ සමාගම් වලට විදේශ විනිමය මත බැංකු ගිණුම් විවෘත කරලා ගනුදෙනු කරන්න පුළුවන්. 9 ආවගන්තිය 90 රෙගුලාසි හැදීමේ බලයේ කොමිෂන් සභාවට තියෙනවා. 16 ආවගන්තිය 90 ඉඩම් අත්පත් කරගන්න විකුණන්න බදු දෙන්න බලයේ තියෙනවා. ඒ වගේම 18.90 අයබදු අය කිරීම සඳහා නීති සැකසීමේ බලය කොමිසමට තිබෙනවා. 22 වගන්තියෙන් පළාත් පාලන ආයතනවල පාලනයෙන් කොමිසමේ භූමි භාගය නිදහස් කරලා තියෙනවා. 26.2 වගන්තියෙන් ආරවුල් බේරුම්කරණය සඳහා මධ්‍යස්ථානයක් සැකසීමට කොමිසමට බලය දීලා තියෙනවා. 30 වගන්තියෙන් ආදායම් බැර කිරීමට කොමිසමට අනන්‍ය වූ අරමුදලක් හදාගන්න අවස්ථාව දීලා තියෙනවා. 32 වගන්තියෙන් බදු ගෙවීමෙන් නිදහස් කරලා තියෙනවා. එහෙනම් 78 එතුමන්ල කරද්දි හොඳයි, 2021 අපි කරද්දි නරකයි. ඔන්න ආයේ දෙබිඩිකම. එදා අවසන් කරනවා. එදා කොමිෂන් සභාවේ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවේ භූමි සීමාව වුණේ උතුරෙන් මහවයත් දකුණෙන් කැලණිගඟත් තියෙන ගම්පා දිස්ත්‍රික්කයෙන් 3/2කට වැඩි ප්‍රමාණයක්. අද අපි මේ වරාය නගරය කියන්නේ මහමූද ගොඩකරපු අලුත් බිමක් මිස අර වගේ ඓතිහාසික ජනාවාසයක් නෙවෙයි. ඒ නිසා අපි මේ ඓතිහාසික ජනාවාසයට මහකොළඹ ආර්ථික කොමිසම සකස් කරපු අයම අද මූද ගොඩ කරලා හදපු බිමක වරාය නගරයේ සෑදීමට විරුද්ධ වීම මේ සියවසේ ලොකුම විහිළුව විදියට පන්නම් කරනවා මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා මව්බිමේ ඉදිරි ගමනට ඉතාම වැදගත් මේ පනත්ත සම්මත කිරීමේ පින්කමට අපෙත් එක්ක එකතු වෙන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරමින් මම නියඳ වෙනවා.
Thank you. Honorable Rauf Hakim, you have 8 minutes.
Honorable Deputy Chairman of the Committees, may I digress for a moment from the debate of the day to bring the attention of the government to this issue. The horrendous developments in occupied Palestine dominated international headlines for the past 2 weeks. The long-delayed open sessions of the UN Security Council held on Sunday, the 16th of May, has done precious little to reprimand Israel and or meaningfully attempt to de-escalate the hostilities. It has failed to produce at least a joint statement by the UN Security Council. The death toll exceeding 220 on both sides has resulted in nearly half the number being children, women and elderly. Given the asymmetrical military might of Israel as opposed to that of a belligerent entity such as Hamas, the human toll on the Palestinian side is incomparable. The damage and destruction of civilian infrastructure on the Palestinian side is going to take years to rebuild. Israel has been typically hiding behind the excuse of legitimate right of self-defense narrative, to paying callous disregard to all human rights and humanitarian related protocols under the Vienna Conventions. It is obvious that they have either been encouraged and emboldened by the self-imposed prevarication and bias of their notable allies in the Western world. Mr. Deputy Chairman of Committees, in such a situation, regardless of the marginal impact or leverage our position could exert on international forums, Sri Lanka cannot remain a silent onlooker. We have questioned the rationale behind some of the decisions taken at the UN forums in this regard. Regrettably, we have been known to prevaricate and or remain stoically silent, not wanting to go the extra mile to condemn these atrocities unequivocally. Therefore, I urge that the government should at the very least react to this situation, reflecting the outrage that the preponderant majority of Sri Lankans feel at this time, and join in the sentiments of the ever-growing opposition in the wider world against these heinous atrocities by Israel in the occupied territories of Palestine. Yesterday, the opposition leader called it a genocide. I hope that the international community will realize the type of war crimes that is being committed in the occupied territories, and those leaders will be hauled up before the International Criminal Court, Mr. Deputy Chairman of Committees. Having said that, let me come to this debate. Now, what do we have here? We, of course, know that this so-called port city has now become an issue like damned if you do, damned if you don't. Why am I saying this? Because now we have totally been ignoring the geopolitical issues that may impact when this becomes a reality. Let us be very frank, Mr. Deputy Chairman of Committees. The Indian Ocean has become a hotspot for superpower rivalry. Your attitude was to turn a blind eye and start the landfill. Then there was an unexpected change of government. The port city project was like an unwanted pregnancy. Initially, our government said, we will terminate this unwanted pregnancy. They went for abortion. Then what happened? Doctors said it was too late to do the abortion. If you did the abortion, mother's life will be at risk. Sri Lanka was caught in a death trap. Therefore, we couldn't afford to now abort this. And finally, we are left holding on to the bastard child. Sorry to say this, use that word. We are left to hold this bastard child. Right? Then you come back to power. Now, having come back to power, you have now realized you have to do something about this issue, about the superpower rivalry issue, and Indian Ocean has become a virtual hotspot. Therefore, this issue and the investment company and all this has become a serious burden. Now, what do? Then we offer the Indians the Eastern Terminal. There were agitation instigated by the Sri Lanka Ports Authority unions and the Buddhist clergy and various organizations. Who could have instigated those projects or those protests is anybody's guess. Then you say we can't give the Eastern Terminal and we give you the Western Terminal. That nobody knows what is happening now. Surely nobody is happy about all this. So this whole thing has resulted in this mess. Well, now I call this Port City project as an illegitimate child, we'll say. But surely, even if an illegitimate child, that child need not suffer because of the parents' mistake. You had the opportunity to teach good manners and let all the neighbors and the wider world forget about the origins of the child purely because he had the qualities of attracting everybody's serious attention. That world that would have been somewhat possible.
Honorable member, you have 2 more minutes.
The draft proposal prepared by us and endorsed by the committee appointed by the PM. Then what happened? Now, Honorable Harsha De Silva in the morning very carefully laid out what happened. Now, this draft bill that was prepared by Honorable Harsha De Silva's committee was finally accepted by the Prime Minister, the current Prime Minister, and he appointed another committee under the chairmanship of Mr. Ferdinando, and they virtually adopted the draft we prepared. Now, somebody at the President's Secretariat has totally changed it upside down. And that is why you had to finally face this situation in the Supreme Court. It's a serious embarrassment to the government. The Supreme Court has virtually given you a thorough slap on your face. So now you are saying, okay, we will now accept all what the Supreme Court says and amend it. But then, even with the amendments, this is virtually a child without limbs. It is a total convolution of the original bill. Now, what has finally happened is that I can tell you, I can go by clause, which I have absolutely no time, but you know what happened in the Supreme Court? The Attorney General had to be jumping over provisions to make amendments, which has become a virtual jumble.
Honourable Member, please wind up.
Nobody is going to come and invest in this state, in the state in which this bill is. Therefore, I'm asking the government, now take a bipartisan approach. Accept the amendments that have been proposed. Those amendments have been accepted by the Prime Minister's office and sent to the President's office. It has been totally changed. Now, the entire BOI law has
Honourable
been
Member,
thrown,
please wind up.
Thrown out of the out. The baby with the bathwater has been thrown out, and this has become a virtual devil. So therefore, I don't think even the fly-by-night investors will come here looking at the provisions here, because there must be some certainty. Therefore, there has to be some bipartisan approach between the government and the opposition. We have offered some amendments. Accept
Honourable
them,
member,
or otherwise refer it
up.
To a standing committee. Before taking the vote, refer to a standing committee and let us look at this and take a bipartisan approach. Otherwise, what will happen is no investor will come. Even the so-called money launderers will not even touch this bill and come here if it goes through in this form. And with those words, I conclude, Mr. Deepu Chamakam.
Thank you. Honorable D.V. Chanaka, you have 7 minutes.
ගරු සභාපතිතුමනි මම පළමුව ස්තුතිවන්ත වෙන ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳව ඉතාමත් විශේෂ පනතක් විශේෂයෙන්ම රටේ ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන 85ක් වෙච්ච ආර්ථිකයට තව ඩොලර් බිලියන 15ක් එකතු කරන අද මේ පනත පිළිබඳව අදහස් දැක්වීම පිළිබඳව අද ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපි දන්නවා අද රටේ ආර්ථිකය ගත්තම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට ලබා දීලා ඒ ආර්ථිකය දා යහපාලන ආණ්ඩුව විසින් ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා අඩු කළා රටේ ආර්ථිකය විනාශ කළා තමයි අපිට බාර දුන්නේ. හැබැයි එහෙම බාර දීපු රටේ මාස කීපයක් යනකොට අපිට ලෝකෙට අර්බුදයක් වෙච්ච කොරෝනා අර්බුදයට මුහුණ දෙන්න වුණා. ඒකත් එක්ක තවත් ආර්ථික කඩාවැටීම් සිදු වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය රටේට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගේන තුන්වෙනි ස්ථානයේ ඉන්න සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා. අනිත් පැත්තේ විදේශය අපේ විදේශ රැකියාව වලින් එන විදේශ විනිමය කඩාගෙන වැටුණා. අනිත් පැත්තෙන් අපනයනේ ක්‍රමානුකූල අඩු වුණා කොරෝනා තත්ත්වයත් එක්ක. හැබැයි එහෙම තියෙද්දී අද අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ලංකාවට එන මේ විදේශ විනිමය වැඩි කරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. එදා අපි දන්නවා මේ පෝට් සිටි ව්‍යාපෘති ආරම්භයේ මුලින්ම 2014ට කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය තුලින් රට තුල විශාල යෝධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. රටේ අනාගතය ගැන හිතලා එක පැත්තෙන් හම්බන්තොට වරාය හැදෙනවා, මත්තල ගුවන්තොටුපළ හැදෙනවා, ඒ වගේම පෝට් සිටි ව්‍යාපෘති දෙකක් සිදු වෙනවා. අද අපි කතා කරන්නේ එකක් ගැන විතර. අද එකක් කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කරනකොටම අනිත් පැත්තෙන් හම්බන්තොට වරායේ අද්භියස තව පෝට් සිටි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අවාසනාවකට එදා හම්බන්තොට වරාය චීනයට දෙන වෙලාවේ ඒ චයින මර්චන්ට් සමාගමට ලබා දෙන වෙලාවේ නොමිලේ තෑග්ගක් වශයෙන් ඩොලර් මිලියන 200ක් වටින ඒ පෝට් සිටි එක හම්බන්තොට වරාය තිබ්බ ඒක සම්පූර්ණයෙන් ලබා දුන්න. එහෙම වැඩ කරපු කණ්ඩායමක් තමයි අද මේ පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව බිල්ලු මවන්න පටන්. හොඳ මතයේ තමයි එදා ඒ පෝට් සිටිය ඩොලර් මිලියන 200ක් ඒක ලබා දෙන වෙලාව එදා අපි උද්ඝෝෂණ කරන වෙලාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂක නායකතුමා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ නායකයා වශයෙන් ක්‍රියාත්මක කරේ. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් ඉඳගෙන එතුමා මේවට විරුද්ධ ඒක වචනයක්වත් කතා කරේ නැහැ. ඒ වගේම අපි දන්නවා අද මෙතුමල්ල කියන ප්‍රධාන තර්කයක් තමයි මේක වරාය නගරයක් නෙවෙයි වෙනම රටක් හදන්න. හැබැයි මේක ලෝකයේ තියෙන එකම මූල්‍ය නගරය මේකද? ඒ ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් ලෝකෙදම තියෙන එකද? නෑ, මේ වගේ තියෙනවා සෝන්ස් තියෙනවා, මෙවැනි කලාප තියෙනවා 5000කට වැඩි ප්‍රමාණය. මෙවැනි කලාප තියෙනවා 5000කට වැඩි. හැබැයි ලෝකෙ රටවල් තියෙන 195යි. දැන් මේ විපක්ෂය කියන විදියට මෙහෙම ආර්ථික කලාපයක් හැදුවම මෙහෙම වෙනම රටක් වෙනවා නම් අද ලෝකෙ රටවල් තියෙන උඩ 5000කට වැඩි. අල්ලපු රටේ ඉන්දියාව විතරක් තියෙනවා 300කට වැඩිය. 300කට වැඩිය තියෙන මේ වගේ කලාප. මේ කලාපත් එක්ක තමයි අපිට තරඟ කරන්න වෙන්නේ. විශේෂයෙන් ගත්තම මූල්‍ය නගරයක් වෙනකොට විශේෂ කාරණා තුනක් සපුරන්න ඕන. වෙනම වෙන් වෙච්ච භූමියක් තියෙන්න ඕන. ලංකාවේ සාමාන්‍ය බදුපණත් වලට අමතර වෙනස් විදිහේ බදුපණක් තියෙන්න ඕන. ඒ වගේ මේක ඉදිකිරීම් වල දායකත්වය ලබා දෙන්න. ඒ විදිහට තමයි මේ පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ බදු සහන ලබා දීපු එහෙම නැත්නම් රටේ අනේ පණ බලාත්මක නොවන ප්‍රදේශ ඇති වෙන්නේ පළවෙනි වතාවට නෙමෙයි. එදා මහවැලි පනත ගෙනාපු වෙලාව එදා වුණෙත් මේ විදියටමයි. එදා BOI පනත ඇතිල් වෙද්දී ඒ සිදු වුණෙත් මේ වෙලාවම. අද ඔබතුමාලා කටුනායකට ගියොත් එහෙම නැත්නම් හම්බන්තොට ගියොත් BOI සෝන් එකට ඕන කෙනෙකුට එහෙම ඇතුල් වීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ එක ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම තැනකට යාමේ අයිතිය තිබුණත් 15 වෙනි වගන්තියේ එක පැහැදිලිව පෙන්නනවා ආර්ථිකයට හානි වෙනව නම් ඒව ඇතුල් වීමේ හැකියාවක් නැහැ. ඒ ක්‍රමවේදයට තමයි මේව ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේවයි බිල්ල මෙවීම නැවතුනේ නැහැ. අද එක පැත්තකින් කියනවා මේ පෝට් සිටිය විගණනය කරන්න බෑ කියලා. හැබැයි ඔබතුමාලා මේ කෙටුම්පතේ 15.1, 15.2 පැහැදිලිව බැලුවොත් ඒක පැහැදිලිවම පේනවා මේක විගණනයට යටත් වෙලා තියෙන්නේ. ඒ වගේම රටේ පොලිසියට යන්න බෑ කිව්වා. අද පැහැදිලිව මේ කෙටුම්පතේ අන්තිම පිටුව බැලුවම මේකට අදාළ නැති පණ සියල්ලම පැහැදිලිව දක්වලා තියෙනවා. හැබැයි මම මේ විපක්ෂයේ කණ්ඩායමෙන් අහන්න කැමතියි කොතනද තියෙන්නේ
මෙහෙම දෙයක් තියෙනවා කියලා පොලිසියට ඇතුළට යන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා රටේ නීතියට යටත් නෑ. රටේ අධිකරණයකට යන්න බෑ කියලා. හැබැයි ඔබතුමාලා පැහැදිලිව බලන්න 63 එක වගන්ති යටතේ ඇතුලේ තියෙන ඕනෑම සිවිල් නඩු කතා කරන්නේ අද අපේ තියෙන අපේ අධිකරණ පද්ධතිය තුල මිස
වෙනම අධිකරණයකට
පිටවන්නේ.
අරු මන්දිතුමනි, ඔබතුමා එනම් මේ පනත කියන්න කොතනද තියෙන්නේ මේ පෝට් සිටි පනත සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව
ගරු ඇමැත්තුමා
ඔබතුමා පනතක් හදද්දි කෙටුම් පතක් ගෙනෙද්දි රටේ තියෙන හැමදේම දාන්නේ අදාළ වෙන්නේ නැත්තම් අන්තිම පිටුවේ දානවා මෙන්න මේ පනත් අදාළ නැහැ කියලා. එහෙම නැත්නම් ඔබතුමාට 50,000ක් 2,000ක් විතර දාන්න ඕන මේ ටික අදාළයි මේ ටික අදාළ නැහැ කියලා. ඒකෙන් හින්දා ඔබතුමා මගෙන් BOI ඇමැත්තුමා වශයෙන් හිටපු හින්දා දන්න ඕන BOI පනත පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අදාළ නැති පනත් කීපය. ඒ විදිහටම තමයි මේ පනත් තුලත් ක්‍රියාත්මක වෙලා
තියෙන්නේ.
ඒ වගේම සාමාන්‍ය අධිකරණයේ මේක සියල්ල යටත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘති සිදුවීමත් සමග ඉතාමත් කෙටික 2025 වෙනකොට රැකී 82,000කට වැඩිය ඉතුරු වෙන. අද පළවෙනි ව්‍යාපෘතියේ මේ මූල්‍ය නගරේ ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පහකින් ආරම්භ වෙලා තියෙනවා. මේකේ කෙටුම්පත ඊයේ දිනේ කෙටුම්පත පාස් වුණා. මේකේ පැහැදිලිවම තියෙනවා රැකියා කිරීමේදී ඒ 75%කට වැඩිය ප්‍රමාණ අනිවාර්යයෙන්ම ලාංකිකයන් විය යුතුයි කියලා. මේක පැහැදිලිවම කියලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේකේ බලාපොරොත්තු අවම වශයෙන් 75%ක් වෙන්න ඕන. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා විශාල රැකියා ප්‍රමාණයක් ලංකාව තුල බිහි කරගන්න. විශේෂයෙන් මේක එක පැත්තේ මූල්‍ය නගරයක් විදියට, අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න විශාල මාර්ගයක් හදා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් පවතින. ඒ හින්දා අපි විපක්ෂයේ කණ්ඩායමෙන් විශේෂ විපක්ෂ නායකතුමාගෙන් එදා හම්බන්තොට වරායේ මූල්‍ය නගරයේ විකුණනකොට එදා සද්ද නොකර ඉඳලා අද රටේ ආර්ථිකය දියුණු වෙන්න හදනකොට
honorable minister please wind up
රට නැගිටින්න හදනකොට මේවට අකුල් හෙලන්න එපා කියලා ඉල්ලා සිටිමි. සුදි.
Thank you. honorable Nalin Bandara Jema 7 minutes.
ගරු සභාපතිතුමනි, මම සතුටු වෙනවා අපේ චානක මන්තුමාගෙන් පස්සේ රාජ්‍ය මන්තුමාගෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන් මේ පනත ගැන කතා කරද්දී මේ ඉතිහාසයක් තියෙනවා. අපිට මතකයි අපි 2015 බලයට පත්වනකොට මේ වරාය නගරය කොතනද තිබුණේ කියලා. අපි දන්නවා වරාය නගරය ඉදිකරුවේ වරාය අධිකාරියටදී. වරාය අධිකාරී පනතට මුවා වෙලා පරිසර අධ්‍යයනයකින් තොරව වරාය අධිකාරියෙන් තමයි මේ ව්‍යාපෘතිය සිද්ධ කරේ. අපිට පුළුවන් වුණායේ වරාය අධිකාරියේ පනතට මුවා වෙලා පරිසර අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක වෙන වරාය අධිකාරිය ගලෝලා නාගරික සංවර්ධන අධිකාරියට මේක ලබා ගන්න කටයුතු කරන්න මට අපිට පුළුවන් වුණා. ඒ වගේම සින්නක්කර අක්කර 20කට ආසන්න ප්‍රමාණයක් අපිට ඒ සින්නක්කර ගිවිසුමෙන් අයින් වෙලා අපිට පුළුවන් වුණා අපේ රටේ අයිතියට පත් කරගන්න ඒ සින්නක්කර ගිවිසුම අයින් කරන්න. ඒ වගේම අපිට පුළුවන් වුණා පරිසර අධ්‍යයනයක් කරන්න. ඒ පරිසර අධ්‍යයනය කරන්න අපිට පුළුවන් වුණා ඒ අවුරුදු 2015 පස්සේ. ඒ වගේම 2019 අගෝස්තු මාසේ අපිට ශ්‍රී ලංකාවේ භූමියේ කොටසක් ලෙස ගැසට් කරන්න පුළුවන් වුණා. ඒ හතර අපි ලබාගත්තු ජයග්‍රහණයක් යාපාලන ආණ්ඩුව විදියට. එතකොට ඒ සැඟවිලා හොර රහසේ කරන්න හදපු කටයුත්ත නැවත කරන්න හදන උත්සාහයක් විදියට තමයි අපි මේ දකින්න මේ පනත. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා 76කට ආසන්න ප්‍රමාණයෙන් 26ක්ම අපේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුනුකූලයි කියලා අධිකරණයෙන් කියනවා. දැන් ඔබතුමාලා පහුගිය කාලේ තප්පුලේ මොනවාද? මේක හරි, මේක හොඳයි, මේක හොඳයි, මේක හොඳයි කියලා. හැබැයි 26න් 75න් 26න්ම 3න් 1කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේක රටේ ව්‍යවස්ථාවට අනුනුකූලයි කියලා. රටේ භෞමික අඛණ්ඩතාවයට ඒකීය භාවයට මේක හානියක් වෙනවා කියලා. එහෙනම් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ ව්‍යවස්ථාව හරහා ඔබතුමාලා කරන්න ගිය කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණය බොහොම පැහැදිලි වෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව ගැන දැන් ඔබතුමාට ඉස්සල්ලා කතා කරපුවා, ඔබතුමා මොකද්ද හැල්ලක් කිව්වා. මම පැහැදිලිවම කියනවා පෞගේ කාලේ හම්බන්තොට වරායට ආවා න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහිත නැවක්. ඒ නැව ආපු වෙලාවේ අපිට ඒ නැව හරවල යවන්න පුළුවන් උනේ අපේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඒ සටහන් කරලා තිබුණු නිසා ඒ සම්බන්ධ අවශ්‍ය නීති රෙගුලාසි පනවලා තිබුණු නිසා. හැබැයි මේ කොළඹ වරාය නගර පනතේ කොහෙවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ගැන නැහැ. කොළඹ වරාය නගරයට යාබදව මොකද තියෙන්නේ? චීනෙට මේගොල්ලෝ මීට කලින් දුන්නු ජැටිය තියෙන්නේ, වරාය ජැටිය. එහෙනම් ඉදිරියේදී අපේ රටට තර්ජනයක් විය හැකි කරුණු කාරණා මේ වරාය නගරය හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒතරක් නෙමෙයි, දැන් මේකේ අධිකරණයේදී කියලා තියෙන ව්‍යවස්ථාවට අදාළ නොවන ව්‍යවස්ථාව සහ ගැටෙන කාරණා විතරයි. හැබැයි ලෝක බල අරගලයක් ඉදිරියේ අපි දකිනවා, දැන් ඊශ්‍රායලයේ පලස්තීනයේ හැප්පෙනවා. ලෝක බල අරගලයක් ඉදිරියේ අපේ භූමිය ඉලක්ක වෙන එක වළක්වන්න බෑ. අපේ භූමිය ඉලක්ක වෙන වළක්වන්න බෑ. මොකද මේගොල්ලෝ චීන සරණං ගච්ඡාමි ආණ්ඩුවක්. චීන නැත්තම් ජීවිතයක් නැහැ, ආණ්ඩුවක් නැහැ, බලයක් නැහැ. අද චීන මත තමයි, චීන ආණ්ඩුව මත තමයි මේගොල්ලෝගේ සිං ජිම්පින් අප්පොච්චි මත තමයි මේ ආණ්ඩුව යැපෙන්නේ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මේ පනතේ අධිකරණයෙන් ඒ ගලවපු මේගොල්ලන්ගේ කලිසම් 25ක් අධිකරණයෙන් ගලවලා තියෙනවා. ඒ කලිසම් 25ට අමතරව මේ තුල තියෙන භූදේශපාලන කාරණා, ආර්ථික ඝාතකයන් සම්බන්ධ කාරණා ඒකේ සැඟවිලා නැහැ. මේක හොඳම කාරණේ. දේශීය ව්‍යාපාරිකව ගැන කතා කරලා ආණ්ඩුව මොකක්ද ආවේ? කොළඹ වරාය පනතර මුවාවලා මේ කොමිසමෙන් රටේ ඕන තැනක තව කෙනෙක් එක්ක එකතුලා ව්‍යාපාර කරන්න පුළුවන්, ඒ හරහා බදු සහන ලබා ගන්න පුළුවන් අවස්ථාව දුන්නා. දැන් ඒව කලිසම ගලවලා තියෙනවා. හැබැයි ඒ ගැන දැන් වචනයක් කතා කරන්න නැහැ. දවස් 7ක් තියෙද්දි එක දවසයි රජයේ වැඩ කරන දවසක් තිබුණේ. ඒ හරහා මේ කුමන්ත්‍රණයෙන් උත්සාහ කරුවේ මොකුත් නෙමෙයි. මේ අධිකරණයෙන්
බයිපාස් කරගෙන
මට තව විනාඩි 3ක් දුන්නා මේ විපක්ෂ සංවිධායකතුමා. බයිපාස් කරගෙන ගිහිල්ලා මේ වැඩේ කරන්න තමයි ඒගොල්ලෝ උත්සාහ දිරුවේ. ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න දෙන්නේ මේ පාවාදීමට සහය දෙන්න එපා. මේ පාවාදීමට සහය දෙන්න එපා. එදා දොන්දුවන් ධර්මපාල බන්දේසියක තියලා විදේශිකයන්ට පාවා දුන්නහා සමානහා ඊටත් එහා ගිය පාවාදීමක් තමයි කරන්නේ. එදා අපි කොටිසස්ත්‍රවාදීන්ගෙන් ගලවගත්තු රට අද බන්දේසියක තියලා අනපනන් මගින් නීති රෙගුලාසි මගින් මේ රට චීනට බාර දෙන්න හදන පනතකට තමයි අපි අද මේ සහයෝගය දෙන්න උත්සාහ කරන්නේ. නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනම් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් හෘද සාක්ෂියක් තියෙන. ඒ හෘද සාක්ෂියක් තියෙන කෙනාට මේ පනතර අත උස්සන්න බෑ. මේක මහා බිල්ලෙක්. අපි අපේ කාලේ මේ ආයෝජන ඉස්සරහට යන්න උත්සාහ කරේ මේ රටට හිතදායක විදියට, සුබදායක විදියට. ඒක නිසා තමයි අපිට කොන්දේසි හතරක් වෙනස් කරලා ඉස්සරහට යන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පනතරත් එහා ගිහිල්ලා මේ චීනව සතුටු කරන්න දරන මේ උත්සාහය අපි පරාජයටපත් කරනවා අනිවාර්යයෙන්ම. අපිට බලයක් ආපු දවසකට මේ අපි ඉදිරිපත් කරලා තියෙන සංශෝධන 7 ඔබතුමාලා පිළිගන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන් මේ පනත අයින්කරන්න, ඉවත්කරන්න සංශෝධන කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි දැනට මේ පනත අපි ඔබතුමාලගේ 25ත් එක්ක තියෙන මේ පනත සම්පූර්ණයෙන්ම රටට අහිතකර, රට පාවා දෙන ගිවිසුමක් විදිහට තමයි දකින්නේ. එදා අධිකරණයට එක දවසක් තියදී අපිට යන්න බැරුව ගියා නම්, අපේ විනිසුරුවන්ට යන්න බැරුව ගියා නම්, අපේ නීතිඥ මහතුරුන්ට මේ කටයුත්තට සම්බන්ධ වෙන්න බැරුව ගියා නම් මොකද වෙන්නේ? වෙන මොකුත් නෙමෙයි වෙන්නේ. මේ පනත මේ අඩංගු 25ත් එක්ක තමයි සම්මත වෙන්නේ. මේ පාවාදීමත් එක්ක සම්මත වෙන්නේ. දැන් ඔබතුමාලගේ ආණ්ඩුවේ ඉන්න මේ 25 ව්‍යවස්ථාවට පටහැනි කියලා දන්නේ නැද්ද? මේක ව්‍යවස්ථාවට පටහැනි කියලා නොදන්නද මේ 25ක් ඉදිරිපත් කරේ? ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ පාවාදීම සඳහා තමයි මේ පෙබරුපත් සකස් කරලා තිබුණේ. ඒ නිසා මේ පාවාදීමට විරුද්ධව අපි නැගිටිනවා අනිවාර්යෙන්. මේ පාවාදීම නතර කරන්න අපි පෙළ ගැසෙනවා. අද කොවිඩ් එකට මුවා වෙලා ඊයේ පෙරේදා 50ක් මැරලා තියෙද්දි මේ රට කොවිඩ් වලින් මුදව ගන්න කටයුතු කරන්න තියෙන අවස්ථාවේ හදිසියේ දවස් දෙකක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ මේ චීනාව සතුරු කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මේ චීනාව සතුරු කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මේකද මේ වෙලාව කරන්න ඕනේ? රටේ 50ක් මැරලා කියලා දත්ත සංඛ්‍යා ලේඛනවල තිබුණාට අපි පැහැදිලිව අපිට තියෙන තොරතුරු අනුව 100කට වඩා මේ දවස් දෙක තුන මැරලා තියෙනවා. මේ රටේ ජනතාව ඒ වගේ බියකින්, මර බියකින් ඉද්දි මේ අමුවමුවේ මේ ජාතිය පාවා දෙන මේ දේශද්‍රෝහි ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ වෙන මොකුත් ඉන්න නෙමෙයි. මේ ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා. ඒ යටි ගුප්ත ගිවිසුමක් තියෙනවා. මේ විදේශ ජාතිකයොත් එක්ක, චීන ජාතිකයොත් එක්ක ගිවිසුම සතුටු කරන්න ඒ ගිවිසුම එලි දක්වන්න ඒතුම ඒක ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි කටයුතු කරන්නේ. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මේ ගිවිසුමට විරුද්ධව අපි පෙළ ගැසෙනවා. අපි පෙළ ගැසෙනවා. අපි ජනතාව පෙළ ගැස්සනවා. අද ස්වාමින් වහන්සේලා ළඟට ගිහිල්ලා මේගොල්ලෝ පහුගිය කාලේ මොනවද කිව්වේ? මේ කොන්දේසි 25ත් එක්ක මේක රටට හිතකරයි කියලා කිව්වේ නැද්ද මුතුමාලා? මුතුමාලා කිව්වා මේ දේශීය ව්‍යාපාරික විනාශ කරන්න අපේ රටේ තියෙන ව්‍යවස්ථාවට එහා ගිහිල්ලා රටේ නීති දෙකක් ක්‍රියාත්මක කරන්න පෝට් සිටි නගරය තුල පිරිත් ටිකක් දානවට විරුද්ධව බුදු පිළිමයක් හදවට විරුද්ධව ඔබතුමාලා කටයුතු කරුවේ නැද්ද? ඒ කටයුතු කරපු වගේ අද 25ක් ගලවලා තියෙන නිසා අද කෙනෙකුට කතා කරන්න බෑ මේ ගැන. මේක තව එක දවසක් ඇතුළත සම්මත කරගන්න හැදුවේ ඒ මුකුත් නෙමෙයි. මේ 25ම මේ කොන්දේසි 76ම සම්මත කරලා මේ චීනට ඒ එකග වෙච්ච කරුණු කාරණා සතුරු කරන්න. ඒ නිසා පැහැදිලිව මම කියනවා කරු
honorable member please wind up. Please wind up.
ඔබට විනාඩියක් දෙන්න. මේ පනතට විරුද්ධයි අපි. මේ පනතට විරුද්ධයි. අපි කියන කොන්දේසි 25 මේ ගහපන්. මේ කොන්දේසි 25 අපි කියන සංශෝධන 7 ඇතුළත් කරොත් අපිට පුළුවන් එකග වෙන්න නැත්තම් මේ පනත නිසා අපේ රටේ අවුරුදු අදහස් ගන්නත් තිබුණු
honorable member please wind up.
අදහස් ගන්නත් තිබුණු අපේ ඒකීය භාවය විනාශ වෙනවා. කොටි ත්‍රස්තවාදීන්ට අවුරුදු 30ක් යුද්ධයක් කළා දිනා ගන්න බැරි ගියේ ඒකීය භාවය විනාශ
වෙනවා. honorable member please wind up.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහෝ ස්තුතියි.
Thank you. honorable Jayantha Veerasinghe you have 7 minutes.
honorable preside Honorable presiding member, I was told that I will be given about 15 minutes. I have got ready for about half an hour, but just to
honorable member, because of the time delay, the time has been reduced to for everyone.
What's the point in talking like that? Anyway, in deference to what you say, I will make it as short as possible. I intend speaking in English today, but where necessary, I will resort to my own language where I have to emphasize. Before I commence, honorable presiding member, I wish to answer first to what some of these gentlemen from the opposition said. One member referred to the Supreme Court judgment as kulugedi paharak gahuwa. That the English word for that is that this act was bludgeoned by the Supreme Court. Another member said that the Supreme Court gave a slap in the face. And I will answer the last member in Sinhala after this. Please remember, there was no necessity for anyone to bludgeon or slap in the face. These, whatever amendments that are suggested. Thank you. Nice. Were suggested by us, by the government, through their lawyers, through our lawyers, through the Attorney General, to the Supreme Court, and we gave an assurance there itself that we will incorporate them into the act after the cabinet approves. Therefore, there was no need to give bludgeon, kulugedi paharawal, or khane paharawal. Those the former government would have got. Certainly not us. Then the other honorable member who spoke just now compared this act. I'm surprised he compared this act to Don Juan Dharmapala. I must tell that honorable member, this part I will say in Sinhala. මේ ටික කියන්න ඕනේ සිංහලෙන්. ඒ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේක මේ ඩොන් ජුවන් ධර්මපාල පාවලා දුන්නා වගේ පුරුදු ග්‍රීසින්ට ලියලා දුන්නා වගේ වැඩක් කියලා. එතුමාට ඒ වගේ පාවලා දීමක් බලා ගන්න ඕන නම් බලා ගන්න හොඳට පේන්න ඇති රනිල් වික්‍රමසිංහ රජය කොටිපාලන ප්‍රදේශ කියලා වෙනම කොටින්ට ලියලා දුන්නා. අන්න ඩොන් ජුවන් ධර්මපාල. එදා කතා කිරුවද ඔය මන්ත්‍රී? ඔය අද ඩොන් ජුවන් ධර්මපාල සිහි වෙච්ච ඔය මන්ත්‍රී එදා කතා කරුවද කොටින්ට මේවා ලියලා දෙන්න එපයි කියලා? අදයි කතා කරන්නේ. Now honorable number, let me come to the Honorable Presiding Member, this particular project has been now approved by the Supreme Court. And the Supreme Court, in its approval, they try to show that there are 26 places. What are those? Look at this. Sometimes just delete one word and insert another word. That is how it is. I have done the whole thing here. Don't try to mislead the public, as you have been misleading right from the beginning. Now, Honorable Member, why are we launching into this project right now? At the stage of construction itself, 160,000 jobs are to be created at the time of the construction, and then once it is fully done, direct and indirect employment of 300,000 are expected here. Then the FDIs, the foreign direct investments, are certain to be doubled once this city comes into operation. I think that is their biggest fear.
Honorable Member, you have 2 more minutes.
I don't know, Honorable Member, this is the... Anyway, I will. Right? And also we are, everybody knows, we are in a strategic location as far as the sea lane is concerned. We are in the almost bordering the Silk Route. Then, because of that, every investor will know that if they invest in this project, they will have access to at least 50% of the world population. This I have to say in Sinhala. May කවුරුත් දැන අපි මේ හැම ආයෝජකෙක්ම දන්නවා ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ සේදමාවතේ ආසන්න බොහොම වැදගත් ස්ථානයක. එම නිසා මේ ව්‍යාපෘතියේ යම් කිසි කෙනෙක් ආයෝජනය කරනකොට ඒ ආයෝජකයා දන්නවා මෙතන ආයෝජනය කළොත් ලෝකේ ජනගහනයෙන් 50%කට කෙලින්ම ඇක්සස් නැත්තම් 50කට 100කට 50කට පමණ ලංවීමට හැකියාව තියෙනවා. Thank you. ලංවීමට හැකියාව තියෙනවා. දැන් ඒකම මේක කොච්චර වැදගත්ද කිව්වොත් මේ ව්‍යාපෘතිය පටන් ගත්තාම IT නැත්නම් information technology එකට ලැබෙන තරම කොච්චරද කියනවා නම් තනක් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ග්‍රැජුවේට් කෙනෙක් එළියට එනකොට එතුමාව ඕන වෙනවා මෙතන රැකියාවකට. අන්න ඒ විදිහටයි මෙතන රැකියාව උත්පාදනය වෙන්නේ. දැන් මේකට
Honorable Member, please wind up.
Honorable Presiding Member, I have.
Honorable Member, I'm unfortunately sorry, you have been allocated 7 minutes and you have run out of your 7 minutes.
The chart that I was given here tells me that I have been given 10 minutes.
10 minutes, but because of the time delay that took earlier, 3 minutes have been reduced.
Therefore, Honorable Presiding Member, due to time constraints, I am forced not to come out with all the facts that I have prepared. Anyhow, let me say this. This project is certainly the turning point for the economy of this country. That is very well known by the opposition. And that is why they made every endeavor by going to the courts. Hey, Tamunnansala.
Honorable Member, please wind up.
Let them stop their disturbance. I want to answer.
Order, please. Order, please. Allow the member to speak.
Yeah. හම්බද්දට හම්බද්දට කොහොම දුන්නේ චීනුන්ට
honorable member please wind up
15ක් අපිට
thank you
අක්කර 15000ක් එක්ක
thank you honorable sm marikar you have 7 minutes
අද මේ අමතක වෙලා කරපු වැඩ 185ක් දුන්න චීනට අපිට
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම අපි පැහැදිලිව කියන්න ඕන අද මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න කට්ටිය මේ පෝට් සිටි පනත සම්බන්ධව කතා කරන්නේ හරියට නම් සිල් ගත්ත අය වගේ මොකද හේතුව දැන් මේගොල්ලෝ මේ සිංහල අවුරුදු නිවාඩු සමයේ උසාවිය අඩුවෙන් වැඩ කරන දවස්වල ඒගොල්ලෝ මේක දාලා තකහණිය සම්මත කරගන්න හැදුවේ පාවලා දෙන්නද නැත්නම් ආර්ථිකය හදන්නද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ආණ්ඩුව මේ නිර්වස්ස කරලා තියෙනවා මොකද හේතුව දැන් එක රටක් එක නීතියක් කියාගෙන ආපු කට්ටිය මේකට මේ දේශ සීමා දාලා ශ්‍රී ලාංකික පුරවැසියන්ට යන්න බැරි වෙන නීති ගෙනාවේ මේ එක රටක් නීති දෙකක් හින්දාද කියලා අපි අහන්න කැමතියි ඒ වගේම තමයි බෞද්ධ විහාරස්ථානයක් හදන්න බෑ මේ පෝට් සිටිකේ මේගොල්ලෝ ගෙනාපු ඔරිජිනල් පනතේ ඒ වගේම තමයි දේශීය ආයෝජකයන්ව ශක්තිමත් කරනවා කියලා ඇවිල්ලා මේ කූට ව්‍යාපාරිකයන් පිරිසකට මේ බදුසහන අරගෙන ලංකාවේ භූමියේ අනෙක් තැන් වලට ගිහිලත් මේ බදුසහන පාවිච්චි කරලා තමන්ට උපයා ගන්න පුළුවන් වගේම දේශීය ව්‍යාපාරිකයන්ට ඔවුන් එක්ක තරඟකාරී වෙළඳ පොළක් නිර්මාණය කරන්න බැරි විදිහට තමයි මේ පනතේ තිබ්බේ. දැන් ඒව ගැන කතාවක්වත් නැහැ. ඒ වගේම තමයි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ පනත ඔරිජිනලි ගේනකොට මෙතන තව ප්‍රශ්නයක් තිබ්බා. මේකට ආයෝජනය කරන මුදල් කොහෙන්ද එන්නේ? කොහොමද ගෙනාවේ? ඒව නීත්‍යානුකූල මුදල්ද නැද්ද කියන ගැටලුව තියෙනවා. අනිත් පැත්තෙන් මේක මහ බැංකුවේ මේ මහා බැංකුවේ රෙගුලේටරි කමිෂන් එක යටතේ මේ පරීක්ෂා කරන බැරි මට්ටමට මහා බැංකුව අකමැති වුණත් එතන මුදල් ආයෝජනය සහ ඒ පරිපාලන කටයුතු සිදු කළ හැකි ආකාරය තිබ්බේ එක රටක් එක නීතියක් හින්දද? එහෙම නැත්නම් චේතනාන්විතව හොරකම් කරන ඕන හින්දද කියන එක අපි ඊටම පැහැදිලිව අහන්න ඕන. දැන් එක මන්ත්‍රීතුමෙක් කිව්වා මේක විග්‍රහණය කරන්න පුළුවන්ලු. විග්‍රහණය කරන්න පුළුවන් රජයේ විගණකාධිපතිර විගණනය කරන්න බෑ මේක දීලා තියෙන්නේ අත්ත වශයෙන්ම චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ශ්‍රී ලංකාවේ රෙජිස්ටර් වෙච්ච විගණන සමාගමකට තමයි දෙන්න පුළුවන්. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ලබා දීලා තියෙන තීන්දුව අනුව මේගොල්ලෝ කරන්න කියේ මොකද්ද? එක රටක් නීති දෙකක් වෙනම රාජ්‍යයක් හදන එක. එහෙම නැතුව විපක්ෂය විදියට අපි ඒගොල්ලන් වගේ කුවක දේශපාලනය කරන්නේ නැහැ. රටට ආයෝජනය එනවනම් රටේ මුදල් සංචිතය වැඩි වෙනවනම් රැකියා ප්‍රමාණය වැඩි වෙනවනම් ව්‍යාපාරිකයින්ට ආයෝජන අවස්ථා ලැබෙනවනම් ඒ වගේම තරුණ තරුණියන් රැකියා ලැබෙනවනම් අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපේ විරුද්ධ වෙන්නේ මේ ශ්‍රී ලාංකික ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තියෙන නීති උල්ලංඝනය කරලා එක රටක් තුළ නීති දෙකක් එක වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීමට. ඒ වගේම අපි අහන්න කැමති මේකේ කළු සල්ලි සුදු කිරීම සඳහා අටවපු කුමන්ත්‍රණය අද ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරවල තියෙනවා. දැන් සිද්ධ වෙනවා මේ අයට මහා බැංකුවේ අනුමැතියට යටත්ව මේ කරගෙන යන්නේ. ඊළඟට තමයි දැන් අර මහා බැංකුව කොල්ලකාපු අර්ජුන් මහේන්ද්‍රන් ගැන කියෝක හිටියා. බලයට ආවම අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්නවා කියලා. අද එයා සිංගප්පූරු ජාතිකයකින්ද අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ කොමිසමටත් විදේශික ජාතිකයින් දාන්න තමයි කුරුමානම් අල්ලල්ල හිටියේ. අපි අහනවා ඇත්තටම එදා අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව ඇත්තරම නම් කතා කරේ අද ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අපි දාන්න ඕන මේකට දේශීය පුරවැසියන්ව. එහෙම නොකර විදේශිකයන්ව දාන්න හදන්නේ ඇයි කියන එක පිළිබඳවත් අපිට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව ඒ කණ්ඩායම තග්ගාලිති ප්‍රශ්නයක් ආව ඇමරිකාව වල යන්න පුළුවන්නේ මේ සල්ලි වලට කහින කට්ටිය. චීන සල්ලි වලට කහින කට්ටිය. හරිද? රට පාවල දෙන චීන සල්ලි වලට කහින්නේ ඔය. ඉතින් ඒ නිසා මුල්හස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේක චේතනාන්විතවම මුදල් විශුද්ධිකරණය කරන්න, හොරකම් කරන්න, ඒ වගේම කූට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දෙන්න, ඒ වගේම අපේ රට වෙනම කොලනියක් බවට පත් කිරීමේ නීති තමයි ගෙනාවේ. ඒකටයි අපි විරුද්ධ. ඒ නිසා තමයි අපි අධිකරණයට ගියේ. ඒ නිසා අපි අධිකරණ ස්තුතිවන්ත වෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව. ඒ වගේම තාමත් අධිකරණය ක්‍රියාකාරීව රටේ දේවල් වලට දායක වෙන බව මේ කට්ටියට තේරුම් කරලා දුන්නට. ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ මූල්‍ය නගරයක් හදලා හැම රටකටම මේක විවෘත කරලා ආයෝජන අවස්ථා එන්න දෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ එකම කණ්ඩායමක් කියන්නේ? එකම කණ්ඩායමක් එක පමණක් යන හදන්නේ ඇයි? අනිත් එක තමයි දැන් විගණනය කරන්න ඉඩ දෙනවනම් ඇයි රජයේ ආයෝජනයක් දාලා මේක සංස්ථාපිත මණ්ඩලයක් බවට පත් කරන්නේ නැත්තේ? කෝ ඒ යෝජනා? මේ ඔරිජිනල් පනත එක තිබ්බද? එහෙම එකක් නැහැ. දැනටමත් තමුන්නාංශය දන්නවා මම කෝප් සභාවේ සමාජිකයෙක් විදිහට සමහර රාජ්‍ය
ආයතන
හරි මම අවසන් කරනවා. සමහර රාජ්‍ය ආයතන තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ ආයතන, ඒගොල්ලෝ කෝප් කමිටුවට කැඳවන්න බෑ කියලා තර්ක කරන මට්ටමට ආවිල්ලා තියෙන්නේ. එතකොට රජයේ මුදල්, රාජ්‍යයේ මුදල් පරිහරණය කරන සමහර ආයතන දැනටමත් එහෙම තර්ක කරන තත්ත්වයක් තුළ මෙතන රජයේ ආයෝජන නැත්තම් ඒක විගණනය කරන්න බෑ කියන එක අනිවාර්යෙන් කියනවා. මොකද හේතුව මුලාසරේ ගරු මන්ත්‍රීතුමනි මේකට ජල විදුලිය ලබා ජලය දෙන්න විදුලිය ලබා දෙන්න දැනටමත් රජයේ ආයෝජන කරලා ඉවරයි. ඒ නිසා මේක හරිනම් ඒ රාජ්‍ය මුදල් ආයෝජනයේ ප්‍රමාණය අරගෙන ඒ ශාර එක අනුව මේක සංස්ථාපිත මණ්ඩලයක් විය යුතුයි. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අපි ඊටාම පැහැදිලිව කියන්න කැමැති රට සම්පූර්ණයෙන්ම අරාජික වෙලා තියෙද්දි, සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා නන්නත්තරලා තියෙද්දි හරිනම් අද මේ පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. මොකද හේතුව ඊයේ කොවිඩ් වලින් 34 දෙනෙක් මිය ගිහිලා තිනවා. ආසාදිතයෙන් දවසකට 2000ට වැඩි වෙනවා. සංචරණ සීමා දාද්දි මේ වරාය නගර පනත හදිස්සියේ සම්මත කරගන්න මේකට මේ සඳහාම පමණක් තමයි මේ පාර්ලිමේන්තුව කැඳවුවේ. ඒ නිසා මේක අපි තා පැහැදිලිව කියන්න කැමැති තමුන්නාන්සලා ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ත ටික අයින් කරලා ඒ සංශෝධන හරියට ගේන්න. එහෙම නගුණ එහෙම නොකරොත් අපි මේ අරගලය අනිවාර්යම ගමට ගෙනියනවා, බිමට ගෙනියනවා, මේ රටේ ජනතාව පෙළගස්සනවා කියන එක පැහැදිලිව කියෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you Honorable Nimal Siripala De Silva, you have 9 minutes.
උලාසනාරුඩ සභාපතිතුමනි මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා වරාය නගර පිළිබඳ මේ ආඥා පනත අද සාකච්ඡා කරන අවස්ථාවේදී ඒට සහභාගී වුණු ලැබීම ගැන. විශේෂයෙන් අද විපක්ෂයේ අපිට පෙනී ගියා හර්ෂ සිල්වා මැතිතුමාගේ කතාවත් අනිත් අයගේ කතාවත් ගත්තම විපක්ෂය අතර විශාල පරස්පර විරෝධතාවයන් මත රාශියක් තියෙන බව. ඉතින් ඒ නිසා විපක්ෂයේ සාමූහික මතය මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. හර්ෂ සිල්වා මැතිතුමා ඉතාම පැහැදිලිව කියා සිටියා මේ පනතට එතුමාලා විරුද්ධ නැහැ, මේ පනත හොඳයි. ඒ වගේම මේක ඉතිහාසය ගැන කියලා දුන්නා. මේක එක්සත් ජාතික පක්ෂ රජයත්, ගහපාල රජය, ඒ වගේම අපේ රජය ඔක්කොම එකතු වෙලා තමයි මේ තත්ත්වයට මේක ගෙනාවේ. ඊළඟට මෙයාගේ ප්‍රධානම තර්කය වුණේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේකට කුළුගෙඩි පහරක් ගැහුවා කියලා. සභාපතිතුමනි මේ රටේ ව්‍යුහය බැලුවාම විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායක කොටස් තුනක් තියෙනවා. අධිකරණයෙන් තමයි අවසානයේදී මඟ පෙන්වන්නේ මේ නීති රීති සෑදීම පිළිබඳව. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි ඔබතුමා බැලුවොත් එහෙම මේ පාර්ලිමේන්තුවට ගෙන පනත් බැලුවොත් එහෙම මේ පනත විතරක් නෙවෙයි පනත් රාශියක ශ්‍රේෂ්ඨාධිකරණය වරින් වර මේ විදිහට ඒ වගේ අඩුපාඩු පෙන්වලා දීලා මේ ආකාරයෙන් මේවා සංශෝධනය විය යුතුයි කියලා තියෙනවා. ඉතින් මේක අමුතු දෙයක් නෙවෙයි. මේ පනත විතරද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ මේවා වෙනස් කරන්න ඕන කියලා. පහුගිය ටිකේ ගත්ත පනත් ගත්තොත් සෑම පනතක වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කළ තියෙනවා. අපි ඒක ගැන සතුටු වෙනවා. අපේ රජයේ යටතේ අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරපු අවස්ථාවක් හැටියට මේ නඩු තීන්දුව අපි ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මෙවැනි ස්වාධීනාධිකරණයක් අපේ රටේ අපේ ජනාධිපතිතුමා යටතේ පැවැත්වීම පිළිබඳව. ඊළඟට ඔබතුමා කියන්නට ඕන විපක්ෂයේ කිව ඇය උසාවි ගියා නීතිඥ ඉදිරිපත් කරා මේ ගැන කතා කරා. ඒක තමයි විපක්ෂයේ කාර්යභාරය. තමුන්නාසල විපක්ෂයට ඇවිල්ලා ඉන්නේ මේ බුම්මගෙනින්ද නෙවෙයිනේ. ඒ විදිහට ඒවා යන්න ඕන. අපිත් විපක්ෂයේදී අපිත් උසාවි වලට ගියා. අපිත් නෑ නෑ මම විපක්ෂයේ දීර්ඝ කාලයක් ඉඳලා ප්‍රේමදාසකගේ ආණ්ඩුවට විරුද්ධව මම තමයි ලොකුම සටන් කරේ උසාවියෙත්. ඒ නිසා ඒක විපක්ෂයේ කාර්යභාරය. ඉතින් ඒකෙන් තමුන්නාසල ක්‍රීට් එකක් කරනවා. ඒක ජනතාවේ අවශ්‍ය අවස්ථාවේදී දෙයි. ඒක ගැන පුන පුනා කීම අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි කියන්නට ඕන අද මේ කම්කරු අමතිවරයා වශයෙන් මං ගෙනාවා ලේබර් කෝඩ් ඔෆ් ශ්‍රී ලංකා මෙතන තියෙනවා 50-25කට වැඩි ප්‍රමාණයක් මේ 50-25න් ඉවත් කරලා තියෙන්නේ ටර්මිනේෂන් ඔෆ් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එක විතරයි ඒකටත් විශේෂ ක්‍රමෝපායන සඳහා යම් ප්‍රොසීජර් එකක් තියෙනවා අනිත් සියලුම නීති රීති බලපානවා මේ පෝට් සිටි එකට ඒ නිසා කම්කරු අයිතිවාසිකම් සාක්ෂාත් කරලා තියෙනවා ශක්තිමත් කරලා තියෙනවා ආරක්ෂා කරලා තියෙනවා ඒක නිසා හයර් ඇන් ෆයර් බෑග් ඒ විතරක් නෙවෙයි දැන් කියනවා අපේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් පිළිවරන් තියෙනවා 63 වෙනි වගන්තිය ඒක කියලා තියෙනවා priority shall be given by courts in relation to any legal proceeding instituted on civil and commercial matters where the course of action has arisen within the area of authority of Colombo Port City or in relation to any business carried on කියලා තියෙනවා ඊට පස්සේ කියලා තියෙනවා හැබැයි මෙතන එක වෙනසක් කළා තියෙනවා දැන් අපේ සාමාන්‍ය උසාවි වලට ආම නීතිඥ මහතුන්ට පුළුවන් අනේ ස්වාමීනි මට අද පෞද්ගලික අපහසුකමක් තියෙනවා ඒක නිසා මේ නඩුව කල් දාන්න මාස 6කට කල් දාන්න නමුත් මෙතන කියලා තියෙනවා මේ ගන්න නඩු දිනපතා නඩු අහන්න ඕන නීතිඥවරයෙකුට එදියා පැහැදිලිව කියලා තියෙනවා the inability of a particular attorney at law to appear before the court on a particular date for personal reasons including engagement to appear on that day in any other court or tribunal shall not be a ground of postponement or commencement or continuation of the trial or to be regarded as an exceptional ground warranting such postponement බලන්න අපේ ශ්‍රී ලංකාවේ තියෙන නීති පද්ධතිය මේ තුලට ගෙනල්ලා ඒ වඩා ශක්තිමත් කළා තියෙනවා නීතියේ නඩු වහන එකේ ප්‍රමාදයේ වැළැක්වීම සඳහා ඉතින් මේක හරිනම් අපි මේ නීතිය අපිට පුළුවන් නම් අපේ රටේ තම නිශ්චකාරුන්ගේ ප්‍රමාණය වැඩි අපි ලංකාවේ අනිත් පිටත ප්‍රදේශ වලට ගෙනියන්නට ඕන ඉතින් ඒ නිසා සභාපතිතුමනි ඉතාම පැහැදිලිව මෙතන තියෙන මහේස්ත්‍රාතුරයට බලය දීලා දඩ පවරන්න ඒ පිළිබඳව යම් යම් අපීල් උසාවියට යන්න ඒ ඔක්කොම ශ්‍රී ලාංකික නීති පද්ධතිය තුළ තමයි මේ පෝට් සිටි එකේ සියලුම වැඩ කටයුතු කරන්නේ ඒක නිසා මේක වෙනම රාජ්‍යයක් නෙවෙයි මේක අපේ ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ක්‍රියාවලියක් බව ඉතාම පැහැදිලිව කියන්න ඕනේ ඒ පමණක් නෙවෙයි විශේෂයෙන්ම සාධිපත්‍ය දේපල පිළිබඳ නීතිය සාධිපත්‍ය දේපල කළමනාකරණය බද්ධ නිවාස අයිති පනත මොනිටරි බෝඩ් ඇක්ට් එක මෙවැනි බැංකින් ඇක්ට් එක මේ වගේ නීති රීති රාශියක් අනිවාර්යයෙන්ම මේ කාර්ය සඳහා මෙම ප්‍රදේශයේ සඳහා බලපාන බව මේ පනතේ ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තිනවා ඒ නිසා මේ ප්‍රදේශය මේ කොටස ලංකාවේ වෙනම රාජ්‍යයක් හරි වෙනම කොටසක් හරි නෙවෙයි ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන සුවිශේෂී ප්‍රදේශයක් බවට පත් වෙනවා ඉතින් ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ රාජකාරී
Honorable Minister you have another 2 more minutes
අකුරටම ඉෂ්ට කළා තියෙනවා ඒක ගැන අපි සතුටු වෙනවා ඒ කියන්නේ සභාපතිතුමනි මේ සර්ව සම්පූර්ණ පොත්ගුලිය කොහෙවත් නැහැ මේ අපි කරන වැඩ ඔක්කොම කවුරු හරිය මොනිටර් කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපේ නීති පද්ධතිය හදලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ව්‍යවස්ථාදායකය, විධායකය මේ හදන නීති තියෙනවා නම් ඒව පරීක්ෂා කරලා බලලා ඒ වගේ අඩලූඩුකම් තියෙනවා නම් ඒව පෙන්නලා දෙන්න. ඉතින් ඒක කරලා තිනවා. ඒක අපි නිහතමානීව මේ රජෙ පිළි අරන් තිනවා. අපි ඒ ඔක්කොම පිළි අරන් තිනවා. ඒ නිසා අද විපක්ෂයට විවාද කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් කොහෙන් හරි එමෙන්මන් ටිකක් දාලා කියනවා මේක දුන්නොත් දෙනවා නැත්නම් දැන් පාර්ට බහිනවා කිව්වා හොඳයි විපක්ෂයටත් වැඩක් තියෙන උනේ පාර්ක බැල පුළුවන් නම් නවත්තන්න කියන්න පෝට් සිටි එක වැඩ කරන එක ඒත් එක්කම නොයෙකුත් පේන කියනවා මේකට ආයෝජක වෙන්නේ නැහැ කියලා රෞෆකින් මැතුමා කියලා අපි බලමුකො මේක පාස් කරලා ඉවර වුණායින් පස්සේ ඉතින් ඒක අපි ඉතිහාසයට කාලයට බාර දෙමු ආයෝජක වෙනවද නැද්ද ඒ එතුමන්ලා කරන පුරෝකතනයන් දිවරදුව කියන කාරණය පිළිබඳ. නමුත් මේ රටේ ජනතාවට අත්‍යවශ්‍යයි මේ අවස්ථාවේදී රටට විදේශ විනිමය පිළිබඳව ප්‍රශ්න රාශියක් තියෙන කොවිඩ් ප්‍රශ්නය, ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගේ එන මුදල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, ඒ වගේම අපේ එක්ස්පෝර්ට් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, ඒ වගේම අපිට විශාල ණය බරක් ගෙවන්න තියෙනවා, ආණ්ඩු දෙකෙන්ම ගත්ත ණය ගෙවන්නයි තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව අපිට
Honorable Minister, please wind up.
කළ යුතුම ඉතා හදිසි කාර්යයක් නිසා තමයි අපි මේ වැඩ කටයුත්තට බැහැලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා විපක්ෂයේ අපේ මේ හර්ෂ සිල්වා මැතිතුමා වගේම අනෙකුත් සාමාජිකයනුත් මේ පිළිබඳව යථාර්ථවාදී ලෙස බලන්න කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරවමු. ස්තුතියි.
Thank you.